එතකොට අපේ හාමුදුරුවෝ අහපු ප්‍රශ්නය අපේ හාමුදුරුවෝ නැවත ඒ ප්‍රශ්නේ ඉදිරිපත් කරන්නක. එතකොට හැමෝටම නැවත
සාමිනාස දැන් අපි ධම්මානුධම්ම ප්‍රතිපදාවේදී සාධක හඳුනගෙන දුරු කරනවා, බාධක හඳුන සාධක හඳුනගෙන පුරුදු කරනවා, බාධක හඳුනගෙන දුරු කරනවා. ඒතර මේ යන ප්‍රතිපදාවේදී අපිට ලැබෙනවා ප්‍රතිඵල දෙකක්. එකක් තමයි අපේ ජීවිතයේ සාර්ථකව ඉදිරියට ගෙන යාමට බාධක දුරු වෙනවා. අනිත් එක තමයි අපේ සිත ඇඟි ඉෂ්ට වීමෙන් අපට සැපයක් සතුටක් සහ අපි බලාපොරොත්තු වෙන දේ ලැබීම නිසා අපේ ජීවිතේ සාර්ථක ප්‍රතිඵල ලැබෙනවා. ඒතර දැන් මේ දේවල් අපට ලැබෙනකොට සාමින්වංශ සමහරක් කෙනෙකුට හඳුනා ගන්න බැහැ මේ බාධක නම් දුර වෙනවා. හැබැයි අපට අවශ්‍ය කරන අර බලාපොරොත්තු වෙන දේවල් අපි බලාපොරොත්තු වෙන විදිහට ලැබෙනවාද? ඒ මානසිකව ලබන තෘප්තියත් භෞතිකව ලබන අර දියුණුවත් කොහොමද අපි අඳුනගන්නේ?
දැන් අපි ගුණධම් වඩනකොට අපි නිවැරදිව අපේ පරමාර්ථය හඳුනගත්තා නම් ඒ පරමාර්ථයට අදාළ සාධක ටික සම්පාදනය කරගෙන යනකොට යම් යම් ආකාරයකට අපිට ප්‍රතිඵල ලැබෙනවා. ඒ ප්‍රතිඵල දෙවිධයකට ලැබෙනවා. දැන් කුසලය පුහුණු කරනකොට, ගුණධම් පුහුණු කරනකොට ඒකේ දෙවිධයකට ලැබෙන ප්‍රතිඵල, එක ප්‍රතිඵලයක් තමයි භෞතික ප්‍රතිඵල, අනිත් එක මානසික ප්‍රතිඵල. මානසිකව අපිට කෙලෙස් දුරු වීම නිසා, කෙලෙස් අඩු වීම නිසා, දුර්ගුණ අඩු වීම නිසා අපිට සහනයක්, සුවයක්, සැහැල්ලුවක්, සතුටක් ඇති වෙමින් මානසික වශයෙන් අපි යම්කිසි ප්‍රගතියකට යනවා. ඒකයි. අනිත් පැත්ත තමයි අපිට භෞතික වශයෙන් දේවල් සම්පාදනය වෙන්නට ගන්නවා. භෞතික වශයෙන් සැපය, පහසුව, අවශ්‍යතා සම්පූර්ණ වෙලා ඒ ජීවිතයේ හොඳින් සුවසේ පවත්වාගෙන යන්නට අවශ්‍ය භෞතික සාධක අපේට ලැබෙනවා. එතකොට ඒ භෞතික සාධක ලැබීමේදී සමහර වෙලාවට අපිට කුසලයේ විපාකය දෙවිධයකට ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි අපට ලැබෙන්න තියෙන දුක්ඛ විපාක අවම කිරීම සහ සැප විපාක ලං කර දීම. දැන් දුක්ඛ විපාක අවම කරනවා කියලා කියන්නේ අපි හිතමු සමහරට පෙර සසරේ අපි යම්කිසි අකුසල කර්මයක් කරලා තියෙනවා. ඒ අකුසල කර්මය විපාක දීන් වශයෙන් මේ භවයේ අපට අකල් මරණයක් හිමි වෙන්නට තියෙනවා. දැන් අකල් මරණය හිමි වෙන්නට අපි සතු අකුසල කර්මයක් තිබුණා වුණාට මේ ජීවිතේ අපි සිල් සමාදන් වීම, අභේදාන කුසල කර්ම, ඊළඟට ප්‍රාණඝාත කුසලයෙන් වැළකීම, අන්නේ සත්වයන්ගේ ජීවිත සුරක්ෂිත කරන්නට අවශ්‍ය යම් යම් කටයුතු සුදුසු අවස්ථාවලදී කරගෙන යනකොට අර අපි සතු අර අකුසල කර්මයේ තිබුණා වුණත් අපේ ජීවිතය විනාශ කරන්නට ඒ අකුසල කර්මය සමත් වෙන්නේ නැහැ. අපි මේ ජීවිතේ කරන කුසල් වලින් අර අකුසල කර්මය යම් ප්‍රමාණයකට යටපත් වෙනවා. එතකොට දැන් අකුසල කර්මය යටපත් වෙලා අපේ ජීවිතය ආරක්ෂා වුණාය, මේ පුද්ගලයා මිය යන්නට තිබුණේ මේ කරපු කුසලය නිසායි මේ පුද්ගලයා ජීවත් වුණේ කියන එක අපට තේරුම් ගන්න පහසු නැහැ. ඒ කියන්නේ දැන් අපි යම්කිසි කුසලයක් කළාන් පස්සේ අපට සම්පත් ලැබුණොත්, උදාහරණයක් හැටියට කිව්වන් පස්සේ දැන් ඔන්න බෝධි පූජාව තිබ්බන් පස්සේ අපට මොකක් හරි ලොකු ධන සම්පතක් ලැබෙනවා. එහෙම නැත්නම් විභාගයෙන් පාස් වෙනවා. දැන් එතකොට අපට තේරෙනවා බෝධි පූජාවෙන් ප්‍රතිඵලයක් ලැබුණා කියලා. හැබැයි බෝධි පූජාව තියලා යනකොට අපි වාහනයක හැප්පිලා අපේ කකුලක් කැඩිලා ඉස්පිරිතාලේ ඉඳ සිද්ධ වෙනවා මාස ගන්න. එතකොට බොහෝ දෙනා කියන්න පුළුවන් දැන් ওই බෝධි පූජාවට ගිය නිසා නේද ওই ප්‍රශ්නේ උනේ. එතකොට බෝධි පූජාවට නොගිහින් හිටියානම් ඔය අනතුරටපත් වෙන්නේ නැහැ, කකුල කැඩෙන්නේ නැහැ නේද? එතකොට බෝධි පූජාවට ගියේ කියන්නේ නේද ඔය හානිය උනේ කියලා කෙනෙක් තර්ක කරන්න පුළුවන්. එතකොට නමුත් එතන මෙහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජීවිතේ හානි වෙන්න, ජීවිතේ විනාශ වෙන්න තරම් බරපතල කර්මයක් තිබුණා. හැබැයි බෝධි පූජාව තියපු නිසා ඒතනත්තාගේ ජීවිතේ විනාශ නොවී අතප්පයක් විතරක් කැඩිලා ඔත්පොල වෙලා සෑහෙන කාලයක් එක තැනක පීඩා විඳලා ජීවිතේ රැක ගන්නට අවස්ථාව ලැබුණා බෝධි පූජා තියපු නිසා. එතකොට තවත් ඊට වඩා කුසල් කළා නම්, අබේදාන කුසල් කළා නම්, අන් අයගේ ජීවිත ආරක්ෂා කළා නම්, ප්‍රාණඝාත අකුසල් වලින් වැළකීලා හිටියා නම්, ඒ තැනත්තාට අර විදිහේ අනතුරකුත් නොවී තියෙන්න තිබුණා. හැබැයි බෝධි පූජාවෙන් කරන්න පුළුවන් ප්‍රමාණයකට අර කර්ම ශක්තිය පාලනය කරලා තියෙනවා. ඉතිරි කොටස විපාකත්වයට පමණයි. ඒතකොට ජීවිතේ විනාශ වෙන්න තිබිච්ච එකේ ජීවිතේ විනාශ වෙන්න නැතුව අතක් පයක් විතරක් කැඩිලා රැකුණා. නමුත් දැන් කොහොමද ඔප්පු කරන්නේ? මේ මැරෙන්නයි තිබුණේ මේ වෙලාවේ, මැරෙන්න නැතුව මේ කකුල කැඩිලා බේරුනේ මේ පින්කම කරපු නිසායි කියන එක, ඒක ඔප්පු කරගන්න විදිහක් නැහැ. ඒක ඒත්තු ගන්නන්නට විදිහක් නැහැ. එතකොට බොහෝ දෙනා හිතන්නේ අනේ බෝධි පූජාව තියලත් මට යහපතක් උනේ නැහැනේ, අන්තිමට බෝධි පූජාව තියන්න ගිහිල්ලාමනේ මට මේ විපත්ති උනේ. අනිත් අයත් ඒකට පොහොර දානවා. අපි ඕන නිසානේ ඔච්චර ගණන් ගන්න නැත්තේ. එදා පන්සල් නොගිහින් හිටියා නම් ඔය ප්‍රශ්නේ වෙන්නේ නැහැනේ. මහ ලොකුට බෝධි පූජා තිබ්බහම මේ සහනයක් සැලසෙනවා කියලා ගියාට ඉතින් අන්තිමට බෝධි පූජාව තියන්න ගිහිල්ලානේ විපත්ති කරගත්තේ. එහෙම අනිත් අයත් අර්ථකථනය කරන්න පුළුවන්. ඉතින් මෙතනදී අපට ප්‍රඥාව තිබුණොත්, විචාරපූර්වක බව තිබුණොත්, ප්‍රඥාව කියලා කියන්නේ එතන හේතුඵල වශයෙන්වත් අඩුතරමින් කාරණා විග්‍රහ කරගන්න තිබුණොත්, ත්‍රිලක්ෂණය දැකීම, චතුරාර්ය සත්‍ය දැකීම කෙසේ වෙතත් යම්කිසි පුද්ගලයෙකුට හේතුඵල ඥානයවත් යම් ප්‍රමාණයකට වර්ධනය කරගෙන තිබුණොත් විතරයි ඇත්තටම මෙතන මොකද්ද සිද්ධ වුනේ කියන එක තමන්ගේ ජීවිත කාලයේ අවශේෂ අධ්‍යක්ෂීම එක්ක සංසන්දනය කරලා හඳුනා ගන්න, වටහා ගන්න, අවබෝධ කර ගන්න පුළුවන්. එහෙම නැති කෙනෙකුට ඒ කාරණේ ඒත්තු ගන්න මේක කොහෙත්ම පහසු කාරණයක් නෙමෙයි. ඒ තියා මිනිස්සු මේ කර්මය, කර්ම විපාකය කියන එක අපි අර කලින් දවසකත් පැහැදිලි කළා. අපි හිතමුකෝ දැන් අම්මට හරි තාත්තට හරි ගැහුවෙන් පස්සේ ඉවලෙම අතක් කැඩුනොත් මේ කර්මය නිසා මේක වුණා කියලා යම් ප්‍රමාණයකට පිළිගන්න පුළුවන්. හැබැයි සතියකට, මාසයකට පස්සේ වාහනයකට යට වෙලා අතපයක් කැඩුනොත් අර වාහනේ ලවපු රියදුරු මහත්තයත් එක්ක ගැටෙනවා, එයාට දොස් කියනවා වින මේ තමන් කරගත්තු අකුසලය නිසා මේක වුණා කියලා ඒකවත් පිළිගන්න සූදානම් නැහැ. එතකොට මේ සතියක් දෙකක් කල් ගිහිල්ලා කර්මයක් විපාක දෙන එකවත් මිනිස්සු පිළිගන්න සූදානමක් නැහැ. ඒ තරමට බොහොම ප්‍රාථමික විදිහටයි හුඟක් දෙනා සිතන්නේ, කල්පනා කරන්නේ. ඒ ප්‍රඥාව, විචාරපූර්වක බව වැඩෙන තරමට තමයි අපිට හඳුනා ගන්න පුළුවන් මේ කරන කුසල් දහම් වලින් අපට සිදු වෙන අන්තරායන් වළකිනවා, අපිට සිද්ධ වෙන්න තියෙන විපත් වළකිනවා කියන එක සහ ඇත්තටම අපිට යහපතක් කායිකවත්, මානසිකවත්, කියන්නේ භෞතිකව සහ මානසිකව කියන දෙපැත්තෙන්ම අපිට යම්කිසි යහපතක් සිද්ධ වෙන දෙන්නේ. ඒක හඳුනා ගන්න තරම් අපිට හේතුඵල ඥානය දිනු කරන්න ඕනේ. හේතුඵල ඥානය කියලා කියන්නේ එකතැනක වාඩි වෙලා ස්ටේක තියාගෙන කරන වැඩක් විතරක් නෙමෙයි, අපේ ජීවිතය ගැන අධ්‍යයනය කරමින්, අන් අයගේ ජීවිත ගැන අධ්‍යයනය කරමින්, මිනිස්සුන්ට කොහොමද පින්පව් විපාක දෙන්නේ, කරන හොඳ නරකවල ප්‍රතිඵල කොහොමද ලැබෙන්නේ කියලා දීර්ඝ කාලයක් පුද්ගල චරිත තුනෙන් අධ්‍යයනය කරලා ප්‍රායෝගිකව හඳුනා ගන්නා කෙනෙකුට විතරයි මේක මෙහෙමයි සිද්ධ වුනේ කියන එක විග්‍රහ කරගන්න පුළුවන්. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ කර්ම විශ්ය අචින්ත්‍යයි, ඒක නොසිතිය යුතුයි, සිතල වටහා ගන්න බෑ, සිතන්නට ගියොත් ඒක උමතු වෙනවා, එහෙම නැත්නම් විහෙසටපත් වෙනවා. ඒ නොසිතිය යුතුයි කියලා කියන්නේ ඒ විශ්ය පැත්තකින් තියන්න කියන එක නෙමෙයි. ඒක මේ නිකන් පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන හිතලා හිතලා කල්පනා කරලා කල්පනා කරලා ගණන් හදනවා වගේ තේරුම් ගන්න පුළුවන් කතන්දරයක් නෙමෙයි. ඒක අත්දැකීම් තුලින් තමන්ගේ ජීවිතයත් අනුන්ගේ ජීවිතත් පිළිබඳ හේතුඵල ගලප ගලපා බලමින් ඒ ප්‍රායෝගික අත්දැකීම් තුළින් ප්‍රත්‍යක්ෂ කරන ප්‍රමාණයට තමයි කර්මය, කර්ම විපාකය අපිට විග්‍රහ කරන්නට පුළුවන්. ඉතින් ඒවා හරියට හඳුනා ගැනීම නිසා තමයි බොහෝ දෙනා තමන් ගුණධම් වැඩුවා වුණත් තමන්ට ඒ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. අපි හොඳ කරන්න ගිහිල්ලත් අපට අනර්ථයක් තමයි ඉන්නේ. මේ වගේ වැරදි නිගමනවලට එන්නේ ඔය ධර්මයේ තියෙන සියුම් තැන් හඳුනාගත නොහැකි වීම නිසා. හොඳයි, මම හිතනවා ඒක ප්‍රමාණවත් කියලා.